සෑම මසකම අවසාන අංගහරුවාදා අපි ඔබට අපේ ජන සමාජයේ තවත් පැතිකඩක් පිළිබඳව කතාබහ කරන විනිවිද සමාජ කතිකාව ගෙනෙනවා. ඉතින් පෙබරවාරි මාසයේ අවසාන අංගහරුවාදා විනිවිද තුලනේ අපි මේ ඔබ සමග එකතු වන්නේ. ඉතින් මෙවර අපි කතාබහට ලක් කරන්න කල්පනා කළා මේ අපි ඔස්ට්‍රේලියාවේ විසින සිංහල ප්‍රජාවේ දරු දැරියන් පාසල අධ්‍යාපනයට අමතරව අමතර උපකාරක පන්ති අමතර පන්ති ටියුෂන් කියලා අපි හඳුන්වන මේ පන්තිවලට ඔස්ට්‍රේලියාව තුලදීත් යෑම ඇත්තටම අත්‍යවශ්‍ය කරුණක්ද කියන කාරණය පිළිබඳව කතාබහ කරන්න. අපි දන්නවා ශ්‍රී ලංකාවේ නම් ඇත්තටම මේ පාසල් දරුවන් සියලු දෙනාම පහේ මේ වගේ අමතර උපකාරක පන්තිවලට යනවා. ඉතින් ඔස්ට්‍රේලියාවේ තත්ත්වයක් දැන් ඒ හා සමාන වෙලාද? ඉතින් මේ පිළිබඳව තමයි අද අපි අවධානය යොමු කරන්නේ විනිවිද තුලින්. අපිත් සමග විනිවිද වෙත මුලින්ම කතාබහට එකතු වන්නේ මෙල්බර්න් වරින් මවක්, ඒ වගේම ඇය සිංහල භාෂා පාසලක ගුරුවරියක්. මවක් ලෙස ඇගේ දරුවන් මේ වගේ උපකාරක පන්තිවලට යැවීමට හේතු වන කාරණා අපිත් සමග ඇය සඳහන් කළා මේ මෙල්බර්න් වරින් අරුණි හේවා පතිරණගේ.
දෙමාපියෝ හැටියට දැන් අපි අපේ ළමයින්ට ටියුෂන් දෙන්න පෙළඹෙන්න හේතු කිහිපයක්ම තියෙනවා ඇත්තටම. ඒකේ මූලික හේතුවක් තමයි දැම්මගේ තමන්ගේ දරුවා යම්කිසි විශේෂයකට දක්වන නිපුණතාවයේ මදි අඩුපාඩුකමක් වගේ තියෙනවා නම් ඒ වෙලාවට අපිට සිද්ධ වෙනවා ටියුෂන් මගින් ඒ දරුවට උදව් කරන්න. තවත් වෙලාවකදී දැන් දරුවාගේ පාසලෙන් බලාපොරොත්තු වෙන තරමට ඒ පාසලෙන් ඊළමට ඒ දැනුම පුහුණුව ලැබෙන්නේ නැත්නම් ඒ වගේ වෙලාවටත් අම්මලා තාත්තලා යොමු වෙනවා ළමයින්ව අමතර පන්තිවලට අරින්න. දැන් ඊටත් එහා ඔබට ගිහිල්ලා සමහර දෙමාපියන්ට අවශ්‍ය වෙනවා තමන්ගේ ළමයින්ව වඩා හොඳ පාසලකට දාගන්න, ඒ වගේම ශිෂ්‍යත්වවලට යොමු කරන්න, ඒ වගේ දේවලුත් ඒ වගේ අවශ්‍යතාවයන් සපුර ගන්න ටියුෂන් යොදා ගන්න. ඊටත් එහාට ගියා අම්මලා තාත්තලා අර ඒගොල්ලන්ට ආසාවල් තියෙනවා තමන්ගේ ළමයා පන්තියේ හොඳම ළමයා දක්ෂම ළමයා කරන්න. ඉතින් එතකොටත් ඔය ටියුෂන් එකට ඒගොල්ලෝ යොමු වෙනවා. ඉතින් මන්ට හිතෙන ඉතින් ඔය කොයි කාරණේ වුණත් කොයි බලපෑම මත වුණත් අපේ දෙමාපියෝ ඉතින් පොඩි කාලේ ඉඳලම මේ ළමයින්ව දැන් නම් පන්තිවලට යොමු කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒක ඉතින් එක එක දෙමාපියන්ගේ පුද්ගලික අවශ්‍යතාවෙන් ඉතින් අපිට ඒකේ වරදක් කියන්න නම් බෑ. ගොඩක් වෙලාවට කට වචනෙන් තව කෙනෙකුගෙන් අවවාදයක් ලැබීම අනුව තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් මෙහෙ තියෙනවා ගෲප් ක්ලාසස් තියෙනවා, ගෙදරට ඇවිල්ලා හුඟන්න අයත් දැන් ගොඩක් ඉන්නවා. ඉතින් ගොඩක්ම මම දකිනවා සිංහල කමියුනිටි එක, ඒ වගේම අපේ අහල පහල රටවල කමියුනිටිස් අතර තමයි ඔක ගොඩාරියක්ම තියෙන්නේ කියලා. විවිධ ආකාරයෙන් ටියුෂන් ක්ලාසස් දැන් හැමතැනම වගේ පැවැත්වෙනවා, ඉස්සරට වඩා එන්නෙන්නම බහුල වෙනවා. මොකද ඒක අවශ්‍යතාවයක් වෙලා තියෙන නිසා.
ඒ වගේම සිඩ්නි නුවරින් තවත් මාවක් තමයි නිර්මලා ලියනගේ. නිර්මලා පවසන්නේ නම් විශේෂයෙන්ම කුඩා පන්තිවල ඉගෙනුම ලබන දරුවන්ට මේ අමතර උපකාරක පන්ති අවශ්‍ය නැති බව මේ ඇගේ අදහස.
ටියුෂන් කියන්නේ ඇත්තටම මම නම් එච්චර කැමති දෙයක් නෙවෙයි කුඩා ළමයින්ව යවන්න. අපි ලංකාවේ ඉන්නකොටත් මම නම් ඒක දැක්ක පොඩි දරුවන්ට දෙන වදයක් විදිහට. මම දැකපු දෙයක් තමයි ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන චීන, ඉන්දියානු වගේ අපේ ආසියානු රටවලින් ආව දෙමව්පියෝ කුඩා කාලේ ඉඳන්ම දරුවන්ව ටියුෂන් ක්ලාස් යවනවා. උදාහරණයක් විදිහට ඉන්දියානු අම්ම කෙනෙක්ව මුණ ගැහුණාමට මගේ පොඩි දෙන්නව ඉස්කෝලට මුලින්ම බාර දෙන්න ගියාම ඒ අම්මා මට කියනවා එයාගේ පොඩි දරුවා ඉස්කෝලේ පටන් ගන්න හරියකටම අවුරුද්දකට කලින් ඉඳන් ටියුෂන් ක්ලාස් යවනවලු. එයාගේ පන්තියේ ගුරුතුමියම මාත් එක්ක කිව්වා පළවෙනි වාරේදී ඉස්කෝලේ එක වසරට, ඒ කියන්නේ එයා ඉස්කෝලේට මුලින්ම එනකොට ඊළඟ වසරට අවශ්‍ය විෂයමය දැනුම එයාට තිබුණලු. ඒත් ඒ ටියුෂන් ක්ලාස් ගැන හොයලා බලද්දී මට දැනගන්න ලැබුණේ ළමයින්ට උදාහරණයක් විදිහට ගණිතය ගත්තහම ළමයින්ට එකතු කිරීම අඩු කිරීම පව කටපාඩම් කරනවලු. ඒක නැතුව අර කන්සෙප්ට් එකක් විදිහට ළමයාට අවබෝධ කරන්නේ නැහැ. හැමදේම ළමයි වර අපි කියන්නේ ගිරව් වගේ කියලා අන්න ඒ වගේ කටපාඩම් කරනවලු. ඉතින් ඒ හින්දමද මන්දා ඒ හැම දරුවෙක්ගෙම දැකපු දේ තමයි මම නම් එයාලා හරිම යාන්ත්‍රිකයි. විෂය දැනුමෙන් පිට දැනුම, ඒ කියන්නේ අපි කියන්නේ කොමන් සෙන්ස් අතින් එහෙමනම් ඉතින් ඉහළ මට්ටමක ඉන්නව මන් දැක්කේ නෑ. මං ගිය අවුරුද්ද පුරාම මගේ දරුවෝ දෙන්නගේ පන්තිවල ක්‍රියාකාරකම් වලට උදව් කරන්න සතියකට දවස් දෙකක් සහභාගී වුණා. එතකොට මං ඒ වෙනස ගොඩාක් අධ්‍යයනය කළා. මම නම් පුද්ගලිකව කැමති නෑ ළමයින්ව මේ වගේ අනවශ්‍ය තරගයකට ඇදලා දාලා ඒ අයගේ අනෙකුත් හැකියාවන් යටපත් කරලා දාන්න. දරුවෙක් තමන් කැමති දේ මොකද්ද, තමන් දක්ෂ දේ මොකද්ද, ඒ දේවල් අවබෝධ කරගන්න ඉඩ අරින්න ඕනේ දරුවන්ට. දරුවෙක් ඉගෙන ගන්නවා කියන්නේ විෂයමය කරුණු ඉගෙන ගන්න එක විතරක් නෙවෙයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් අපිට යාළගේ සිලබස් එක ගැන අවබෝධයක් තියෙනවා නම් මේ පුංචි කාලෙම දරුවන්ව ටියුෂන් ගෙනියන්න වද නොදී අවශ්‍ය සහයෝගය ගෙරදෙරදී ලබා දෙන ගමන් දරුවව මිනිස්සෙක් විදිහට හැදෙන්න අවශ්‍ය විෂය බාහිර දේවල් වෙනුවෙන් ඒ කාලය වැය කරන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතෙනවා. ඇත්තරම කාගෙවුනත් හොඳ දෙයක් තියෙනවනම් ඒ දේ ආදර්ශයට ගත්තට වැරද්දක් නෑනේ. මම මේ සුදු ජාතික දරුවන්ගේ දැකපු දේ තමයි එයාලගේ අම්මලා ඒ දරුවන්ගේ විෂයමය කරුණු වලට අමතරව දරුවගේ හැසිරීම, ගුණගරුක බව වගේ හැම දෙයකටම අවධානය යොමු කරනවා. ඇත්තටම කියනවනම් ඒ අය අර වගේ විෂය කරුණු විතරක් සම්බන්ධයෙන් තරඟකාරීව හැදිච්ච පුද්ගලමය වශයෙන් ඒ තරම් අවධානයක් යොමු නොවිච්ච දරුවන් එක්ක එයාලගේ දරුවන්ව නොගැටෙන්න පවා ගොඩක් වෙලාවට වග බලා ගන්නවා. ඇත්තම කියනවනම් ඒ ටියුෂන් ක්ලාස් ගිය හැමෝම ඉද්දී මගේ දරුවා ගිය අවුරුද්දේ එයාගේ ශ්‍රේණියේ ඉහළම මට්ටමේ අධ්‍යාපන මට්ටමේ ඉහළම ශිෂ්‍යයා විදිහට සම්මානයක් ගත්තා. ඉතින් මට හිතුණා ඒකත් එක්ක නම් මට තවත් දුරට තහවුරු වුණා මගේ දරුවන්ව තවම නම් මේ පුංචි වයසේදී ටියුෂන් ක්ලාස් යවන්න ඕනේ නෑ කියලා. එළමින්ගේ ළමා කාලේ නැති කරන්නේ නැතුව ළමයින්ට ඉගෙන ගන්න සැලැස්සුවම ඒ ළමයා සන්තෝෂයෙන් ඉගෙන ගන්නවා. ඒ ළමයට ඉබේම ඒක හයියක් වෙනවා ඉගෙන ගන්න. ඉතින් හැබැයි මම කියන්නේ නෑ දරුවන්ව කවදාවත් ටියුෂන් යවන්න ඕනේ නෑ කියලා. ඒත් මෙච්චර පුංචි වයසේදී ඒ පුංචි මනසට ටියුෂන් යවනවට වඩා දෙන්න වටිනා දේවල් ගොඩාක් තියෙනවා කියලයි මං හිතන්නේ.
අමතර උපකාරක පන්ති ගැන කතා බහ කරනකොට අපි දැන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ බොහෝ දෙනෙකුත් මේ ආකාරයට අමතර පන්ති ලබා දීම සිදු කරන බව. ඉතින් ඕන්ගෙන් කිහිප දෙනෙක් සමගත් අද අපි කතා කරන්න කල්පනා කළා. අපිත් සමග මුලින්ම කතා බහට එකතු වන්නේ පර්ත් නුවරින් දිනු ඒකනායක. දිනු, මේ ආකාරයට උපකාරක පන්ති පවත්වන්නේ ඉහළ 11 ශ්‍රේණිය ආදි ශ්‍රේණිවල දරුවන්ට, මේ ඒ පිළිබඳව දිනුගේ අදහස්?
ඇත්තටම ලංකාවේ විතරම ටියුෂන් මෙහි නැහැ. මොකද ලංකාවේ අපි දැන් අපි ටියුෂන් ගිය නිසා දන්නවා ඒ ටියුෂන් ක්ලාස් එක ළමයි සමහර වගේ 1000 2000 වගේ ඉන්නවා. මෙහි එහෙම නෙවෙයි තියෙන්නේ. මෙහි ගොඩක් තියෙන ගෲප් ක්ලාසස්, එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල් පන්ති විදිහට ගොඩක් ළමයින් අර විශේෂයෙන්ම වැඩිපුර දක්ෂතා තියෙන අය තමයි ටියුෂන් පන්ති වලට යන්නත් මේ උනන්දුවක් දක්වන්නේ. මොකද ඒගොල්ලන්ට වැඩිපුර ලකුණු ගැනීමේ පරමාර්ථයෙන්. ඔව්, මම ලංකාවේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධියක් කරලා ඒ කාලේ මම ටියුෂන් කරා ලංකාවේ අවුරුදු 7ක් විතර. ඊට පස්සේ මෙහි මම ඉංජිනේර කෙනෙක් විදිහට අවුරුදු 10ක් විතර වැඩ කරා. වැඩ කරාම මගේ දුව ඉයර් 11 12 වලට යන්න කලින් මම බැලුවා ටියුෂන් යවන්න යා. මොකද මම රස්සාව කරනවා. එතකොට මම බලපුවා මේ ටියුෂන් වලට මේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා ඒ අර ප්‍රසිද්ධ ටියුටර්ස් ලගේ. ඒකට යන්නත් කලින් අවුරුද්ද ඉඳලා මෙන්රෝල් කරන්න ඕන. ඊට පස්සේ මම එයත් එක්ක ස්ටඩි කරන්න පටන් ගත්තා සිලබස් ටිකයි ඒ ටික. ඊට පස්සේ මම බැලුවා මේක හරිම ලේසි කියලා. මම එයත් එක්ක වැඩ කරන්න පටන් ගත්ත අවුරුද්දක් විතර. ඊට පස්සේ මට ළමයි කීප දෙනෙක් හම්බ වුණා ටියුෂන් කරන්න. ඇත්තටම පාසලේ සමහර පාසල් තියෙනවා ඒවෙන් එච්චරම වැඩක් කරන්නේ නැහැ. මොකද ඒ වගේ ඉන්න ළමයින්ට ගොඩක් පුළුවන්. එතකොට ළමයි කොහෙන් හරි ගිහිල්ලා ඉගෙනගෙන ඒ පන්ති වල තියෙන ටෙස්ට් සහ එක්සෑම්ස් වලට මුහුණ දෙනවා. ඒකෝ එච්චර ඉගැන්වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ ළමයින්ට. නමුත් එක ඉස්කෝල පරාසයක් තියෙන ඒ ළමයින්ට එච්චර කව වෙන්නේ නැහැ. දැන් අපි ඉයර් 12 වල වේස් වලට ගිහම ඉස්කෝල මට්ටමින් නෙමෙයි බලන්නේ මේ ස්ටේට් මට්ටමින්. එතකොට ඒ ළමයින්ට ඩිස්ඇඩ්වාන්ටේජ් එක නා ඒ වගේ දෙමව්පියන් උනන්දුවක් දක්වනවා ටියුෂන් වලට යවන්න. මම අනිත් එක දැකපු දෙයක් තමයි එහෙම එච්චරම ළමයින්ට ටියුෂන් කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ජනවාරි ඉඳලා ඩිසెంబර් වෙනකම්ම ටියුෂන් එකට යවන්න කියලා අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ළමයින්ට ඒ අවශ්‍ය රිසෝර්සස් තියෙනවා. බුක්ස් තියෙනවා, ගයිඩ්ලයින්ස් තියෙනවා. ළමයින්ට බලලා 50%කට විතර ළමයින්ට ප්‍රිපෙයර් වෙන්න පුළුවන්. ඉතුරු 50%ට තමයි අවශ්‍ය වෙන්නේ අමතර පන්තියක්, එහෙම නැත්නම් උපකාරක පන්තියක්. නෝ ස්කූල් වල සිලබස් එක තියෙනවා. ඊට පස්සේ ගයිඩ්ලයින්ස් තියෙනවා. ඊට පස්සේ කෝස් අවුට්ලයින් එක තියෙනවා. එතකොට ඒව ටික ගත්තාම විශේෂයෙන්ම අපි ඉතින් ලංකාවේ උපාධියක් කරගෙන ඇවිල්ලා මෙහි ආවහම ලංකාවේ ඉතාමත් ඉහළ මට්ටමේ බුද්ධිමත් පිරිසක් තමයි මෙහෙ ඉන්නේ. ඒ වගේ අයද හරිම ලේසි මේක ෆලෝ කරලා කරන්න. ඊට පස්සේ ළමයින්ගේ ක්ලාස් ටෙස්ට් තියෙනවා. ඒවට ප්‍රිපෙයර් කරාම හරි. විශේෂයෙන්ම ඉයර් 12 ගියාම ජනවාරි ඉඳලා ඩිසెంబර් වෙනකම් යුනිට් බයි යුනිට් ටෙස්ට් තියෙනවා. ඒ ටෙස්ට් වලට ළමයිව ප්‍රිපෙයර් කරාම හොඳටම ඇති. එතකොට ඒටා එන්නත් බේස් එක්සෑම් එකට යද්දි ළමයි 50% ඒ ස්කෝ එක අරගෙන යන්නේ. එතකොට ඒට අන්තිම එක්සෑම් එකේදී 50% ගන්න එක තමයි තියෙන්නේ. එතකොට ජනවාරි ඉඳලා ඩිසెంబර් වෙනකම් ළමයි ටෙස්ට් වලට හරියට ප්‍රිපෙයර් කරා නම් ඇති වැඩිපුර ඉගැන්වීමකට වැඩිය. විශේෂයෙන්ම දැන් මම දැකපු එකක් තමයි මෙඩිසින් හරි ලෝ හරි කරනවා නම් මෙහි ඒටයි එක 99 වගේ ගන්නවා. ඉතින් 99 ගන්න කවුරු හරි ළමයෙකුට හරි දෙමව්පියෙකුට හරි තමන්ගේ දුව පුතා එහෙම නැත්නම් ડોක්ටර් කෙනෙක් එහෙම නැත්නම් ලෝ කෙනෙක් කරන්න ඕන 99ම ගන්න වෙනවා. එහෙම නැත්නම් බෑ. එතකොට ඒ වගේ අධිෂ්ඨානයක් තියෙන කෙනෙකුට අනිවාර්යයෙන්ම තරඟකාරී විදිහටම යන්න වෙනවා. හැබැයි මම ඒක දැකලා තියෙන මේ ඒෂියන්ස් ලගේ විතරයි. නමුත් ඔය මේ වෙස්ටර්නර්ස් ලගේ ඒ ගතිය නෑ. නමුත් විශේෂයෙන්ම චීන, ඉන්දියානු සහ ශ්‍රී ලංකා නු අය තමයි ඒ වගේ තරංකාරීත්වයකට ඇවිල්ලා තියෙන ඒ නිසාම තමයි අර ලකුණු මට්ටම අවශ්‍ය වෙන්නේ ඒ ඒ අදාළ ෆීල්ඩ් එකකට යන්න ඕන නම් මෙඩිසින් හරි ලෝ හරි වගේ යන්න ඕන.
ඔස්ට්‍රේලියාව තුර අධ්‍යාපනය ලැබෙන අපේ ප්‍රජාවේ දරුවන් ශ්‍රී ලංකාවේ වගේම තවත් තරංගකාරී රැල්ලකට හසු වෙලාද මේ විදිහට අමතර උපකාරක පන්ති වෙත යන්නේ. ඉතින් මේ පිළිබඳව මෙල්බන් නුවර අරුණිය අදහස් දක්වන්නේ මෙන්න මේ විදිහට.
මම දකින්න දේවල් කිහිපයක් තියෙනවා මේ ටියුෂන් යමන එක ගැන. එකක් තමයි අර ළමයිගේ ළමාකාණ්ඩය කියලා එකක් තියෙනවානේ. ඉතින් ඒක මේ වගේ රටක ඔස්ට්‍රේලියාව වගේ රටක හරිම වැදගත් කාලයක්. මොකද මේ පාසලේ ඉහළ ශ්‍රේණි වලට යනකොට යාලා අර පාසලේ ගොඩාක් වැඩ කරනවා, ගොඩාක් හෝම්වර්ක් එහෙම අරන් එනවා. ඉතින් එතනින් එහාට ඒගොල්ලෝ විශ්වවිද්‍යාලයට යනකොටත් රැකියාවක් කරනකොටත් හරිම කාර්යබහුල ජීවිතයක් තමයි යාලට හිමි වෙන්නේ. මං හිතන්නේ ළමා කාලේදී විතරයි ඒගොල්ලන්ට අර සැහැල්ලු හිතකින් ජීවිතේ විඳින්න ලැබෙන එකම අවස්ථාව. ඉතින් ඕනට වැඩිය ටියුෂන් දීලා අපි ඒ වෙලා ඒ අයිතිය කිසි වෙලාවක පැහැරගන්න නරකයි කියලා තමයි මම නම් හිතන්නේ. රැල්ලට අහු වෙච්ච ගතියක් සමහර වෙලාවට තියෙනවා. කියන්නේ තව කෙනෙක්ව අනුකරණය කරන්න යන ගතියක්. මං හිතන්නේ ඒක ලංකාව ඉඳලා අපි අරන් ආපු දෙයක්ද මන් දන්නේ. ඉතින් ඒ වුණාට මම නම් හිතන්නේ දෙමෝපිය හිටියට අපි ගොඩක් බුද්ධිමත් වෙන්න ඕනේ. ළමයින්ව කොයි දේට යොමු කරත් ඒ හැම දෙයකම බැලන්ස් එකක් ඇතිව කරන්න. ඒගොල්ලෝ ඉඳීම අවසන් කරලා රැකියාවක් කරන කාලෙක, විවාහ ජීවිතයක් ගත කරන කාලෙක ඒගොල්ලන්ගේ අර පර්සනලිටි කියන එක, සෝෂල් ස්කිල්ස් කියන ඒවා මං හිතන්නේ ගොඩක් වැදගත්. ඒවා ඒගොල්ලන්ට බලපානවා. ඉතින් මං හිතන්නේ අර ටියුෂන් රැල්ලටම අහු නොවි ඒක අවශ්‍යතාවයකට යොදා ගන්නවා මිසක්ක ඒක මං හිතන්නේ තංගකාරී ඉඳ යොදා ගන්න එක නම් මං හිතන්නේ අනුවණකමක් කියලා තමයි මට හිතෙන්නේ.
ඉතින් මේ අමතර උපකාරක පන්ති පිළිබඳව අපි තවත් අදහසක් විමසුවා මෙල්බර්න් නුවර හෝතෝන්හි පාසලක ගණිත ආචාර්යවරයෙකු ලෙසත්, ඒ වගේම අමතර පන්ති පවත්වන ගුරුවරයෙකු ලෙසත් කටයුතු කරන අතිල් ගුණසේකර මහතාගෙන් මේ ඔහු ඒ පිළිබඳව පැවසුව අදහස්.
අපි බලන්න ඕන ගැන අපි දෙමව්පිය වශයෙන් අපි නිතරම බලාපොරොත්තු වෙන්නේ අපේ දරුවාට උපරිම අධ්‍යාපනයක් ලබා දෙන්න. අපේ දරුවා ඇත්තටම පාසලේ ගුරුවරයාගෙන් ඉගෙනගෙන පාසලෙම මේ වැඩේ කරගෙන ගෙදර ඇවිල්ලා නිදහසේ ඉන්නවා නම් තමයි ඒක තමයි අයිඩියල් වර්ල්ඩ් එකේ තියෙන දේ. නමුත් පාසලක පන්තියක ළමයි 25ක් ඉන්නවා නම් ඔය ගුරුවරයා පාසලේ උගන්නනකොට ඔය ළමයි 25 විදිහක තමයි ඒගොල්ලොගේ හැකියාවන්. එතකොට පාසලක උගන්නන ගුරුවරයා ඔය ළමයි 25ටම ඔහුගේ සේවය දෙන විදිහට තමයි කරන්න වෙන්නේ. ඉතින් එතෙන්දී යම් කිසි යක්ෂතාවයෙන් ඉහළ තියෙන දරුවෙකුට ඒ අර ගුරුවරයාගෙන් ලැබෙන සේවය සමහරවිට මදි වෙන්න පුළුවන්. අපි කොහොම කරත් මෙහෙ අවසානයේ තරඟ විභාගයෙන් තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශ විශ්වවිද්‍යාලය තෝරගන්නේ. එතකොට තරඟ විභාගයට මුහුණ දෙන අපිට සමහර වෙලාවට අර පාසලෙන් ලැබෙන ප්‍රමාණය අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අනිත් ප්‍රාන්තවල ගත්තත් යුනිවර්සිටි එකට ඇතුල් වීමට තියෙන විභාගවලදී ප්‍රධාන වශයෙන් බලපාන විෂයන් වලට ළමයාගේ අර තරංගකාරී විභාගයකට වෙන සූදානම පාසලෙන්ම ලැබෙන අධ්‍යාපනයේ හින්දා මදි වෙන්න පුළුවන්. ඉතින් ඔතනදි තමයි අර දෙමව්පිය වශයෙන් සහ දරුවම කියනවා අපිට අමතරව මොනවා හරි ඉගෙන ගන්න වෙනවා කියලා. ඔය දෙකම එකතු වුණාම සරල භාෂාවෙන් කියනවා නම් ටියුෂන් කියන එක ඕන වෙනවා. නමුත් ඇත්තට මෙතන මෙහෙමයි, ඔය ටියුෂන්ම කියවනාට වැඩිය ඕක අපි කෝචින් කියන වචන පාවිච්චි කරොත් හොඳයි. මොකද ඒ කියන්නේ මෙතන ඇත්තටම කෝචින් කියන එක තමයි වෙන්නේ. ඉතින් ඒක මම හිතනවා මෙහෙදිත් අත්‍යවශ්‍ය අංගයක් බවට අදපත් වෙලා තියෙනවා.
ඒ වගේම අපි අතිල්ගෙන් තවත් කාරණයක් විමසුවා, ඒ තමයි ඔහුට පාසලේදී උගන්වන විට මේ අමතර පන්තිවලට සහභාගී වෙන දරුවන්ගේ විශේෂතාවයක් දක්නට ලැබෙනවද කියන කාරණය. මේ පිළිබඳව ඔහුගේ අදහස.
අමතර පන්තියන දරුවගේ උපරිම දක්ෂතාවයෙන් එළියට ඇවිල්ලා කියලා පේනවා. මේක ඇවිල්ලා දැන් අපි පන්තියේදී අපි මං කලින් කිව්වා වගේ ළමයි 25ක් ඉන්නකොට අර උපරිම දක්ෂතාව තියෙන දරුවන්ටම පමණක් කාලය වැය කරනකොට අඩු දක්ෂතාවය තියෙන ළමයා එතනින් අයින් වෙනවා. ඒකම ඒ ළමයා හින්දා අනිත් පන්ති අනිත් දේවල් කරගන්න බැරි වෙනවා. එතකොට අපි යමක් පන්තියේ උගන්වනකොට ওই දෙපැත්තම සමබරව තියාගෙනම වැඩේ කරන්නේ. ටියුෂන් පන්තියකදී වෙන්නේ ටියුෂන් පන්තියට එන්නේ යම්කිසි අවශ්‍යතාවයක් උනන්දුවක් තියෙන ළමයෙක් පමණයි. ඉතින් එතකොට අපි දැන් ටියුෂන් පන්තියක ළමයි 25ක් හිටියොත් එහෙම ඒ 25ට උගන්නන එක පාසලේ ළමයි 25ට උගන්නනවට වැඩිය හරිම ලේසියි. ටියුෂන් පන්තියක ළමයි 25ක් ඉන්නවා නම් ඒ ළමයි 25ම යම්කිසි ප්‍රමාණයක උනන්දුවක් තියෙන හින්දා තමයි එතනම වාඩිලා ඉන්නේ. ඉතින් එතකොට අර පාසලේදී ඉන්න දක්ෂ දරුවා අතෙන්දී ඊට වැඩිය දෙයක් ඔහුගේ ඔළුවට වැටෙනවා.
එතකොට ඔහු පාසලේදී ඉබේම ඔහුගේ දක්ෂතාවයන් එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක හින්දා පාසලේ ඒ දරුවෝ ඉදිරියෙන් ඉන්නවා කියන එක මට කියන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ වගේම මේ අමතර උපකාරක පන්ති සම්බන්ධයෙන් යම් කිසි සංස්කෘතිකමය වශයෙන් උත් අපිට වැදගත්කමක් තිබෙනවාද, අපිට යමක් හඳුනා ගන්නට පුළුවන්ද කියන කාරණය පිළිබඳවත් අතිල් ගුණසේකර පැවසුව අදහස් තමයි මේ.
මොකද අපි ටියුෂන් වලින් වෙන අතුරු ඵලයන් ගැන අපිට අවබෝධය හුඟක් අඩුයි. කුඩා සමාජයක් අපි මේ ශ්‍රී ලාංකික සමාජය. එතකොට මේ ශ්‍රී ලාංකික සමාජයේ පළවෙනි පරපුරේ අයට අපිට තියෙනවා ඩිනර් ඩාන්ස් තියෙනවා, ලංකාවේ අපි ගිය ස්කෝලවල එක එක ආදිශ සංගම් තියෙනවා, අවුරුදු උත්සව තියෙන ඔය හැම එකෙන්ම පළවෙනි පරපුරේ එකමුතුව කොහොමත් අපි තියාගෙන ඉන්නවා. නමුත් අපේ දෙවන පරපුරේ දරුවා අපේ සංස්කෘතියට තියෙන්න ඕන බටහිර සංස්කෘතියට හැදිලා තියෙනවා. ඉතින් ওই දෙකේම එකතු මිශ්‍රණයක් තමයි අපේ දරුවට තියෙන්නේ. මේ හැදෙන දරුවට තියෙන. එතකොට අත්තරම මේ අපේ දෙවන පරපුරේ, කියන්නේ ශ්‍රී ලාංකික දෙවන පරපුරේ එකමුතුභාවය මම දකින විදිහට තියාගන්න තැන් කීපයක් තියෙනවා. එකක් තමයි පොඩි කාලේ අපි දහම් පාසල් කියලා කිව්වොත්, ඒ කියන්නේ පල්ලියෙන් කරන ඒවා තියෙනවා, පන්සලෙන් කරන ඒවා තියෙනවා, හැමතැනම කරන ඒවා තියෙනවා. ඒ වගේ අපි යම් කිසි එකමුතුවක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා සිංහල භාෂා පාසල. භාෂා පාසල හින්දා යම් කිසි එකමුතුවක් තියෙනවා. ඉතින් මේ සියලුම දේවල්, ඒ කියන්නේ ස්කෝලේ 9 10 පන් තියෙනකොට ඒ අවස්ථාව නැති වෙලා යනවා. එතකොට මේ අපේ දරුවන් ටියුෂන් යනකොට ඒගොල්ලෝ හුඟක් කාලකට ශ්‍රී ලාංකික ගුරුවරුකාවට තමයි යන්නේ. ඉතින් එතකොට එතෙන්දී ඇත්තටම ශ්‍රී ලාංකික දෙවන පරපුරේ එකමුතුව කියන එක මං හිතන්නේ හොඳටම රඳාපවතින තැනක් තමයි මේ අපි සරල භාෂාවෙන් කියනවා නම් ගෲප් ක්ලාසස් කියන එක. මොකද ඇත්තටම අපි දැන් අපේ පාසල් ජීවිතය ගත්තොත් අපි 10 පන්ති 11 පන්ති 12 පන්තිදී දක්වාම හිටපු යාළුවෝ තමයි අදටත් තාම ඉස්කෝලේ යන යාළුවෝ කියලා අපි ගාන ඉන්නේ. මේ දරුවන් යන සාමාන්‍ය පාසලෙන් වෙන්නේ නැහැ. මොකද ඒක හම් පාසලම ගත්තොත් එහෙම ශ්‍රී ලාංකික දරුවෝ ඉන්නේ නිකන් උපරිම ගත්තොත් 10ක් 15ක්. නමුත් එහෙම නෙමෙයි. දැන් මේ ටියුෂන් පාසලේ ගත්තොත් එහෙම ඊට වැඩිය ඒගොල්ලෝ ඒ අදාළ දරුවන් එක්ක ගැටෙනවා. ටියුෂන් පන්ති වලින් තියෙන අතුරුඵලයක් ඉදිරියට දකින්න පුළුවන් ශ්‍රී ලාංකික දෙවුණු පරපුරේ එකමුතුව දිගු කාලීනව පවත්වාගෙන යෑම.
ඉතින් දැනට අධ්‍යාපනය ලබන අමතර උපකාරක පන්තිවලටත් සහභාගී වන දියණියන් දෙදෙනෙකුගෙනුත් අපි අදහස් විමසන්න අමතක කළේ නෑ විනිවිද තුලින්. ඉතින් මේ පිළිබඳව මුලින්ම අපි සමග අදහස් දක්වන්නේ සිඩ්නි නුවරින් මිනුලි කොඩිතුවක්කු.
මම හිතනවා ටියුෂන් යන එක හොඳ දෙයක් කියලා. මමත් සමහර සබ්ජෙක්ට් වලට ටියුෂන් යනවා. සයන්ස් වලට, මැත්ස් වලට මම දැන් 10 ඉන්න නිසා ඉස්කෝලේ. ඒකෙන් මට අමතර දැනුමක් ලබා ගන්න පුළුවන්. අනික මට අමතක වෙච්ච දෙයක් තියෙනවා නම් ආයෙ අහගන්න පුළුවන් මගේ ටියුෂන් සර්ගෙන්. අද අධ්‍යාපනයේ තරඟයක් හැමෝම දැන් හොඳ ලකුණු ගන්න බලාපොරොත්තු වෙනවා. තමන් ආස විෂය කරන්න ඒවට ලකුණු ඕන නිසා හැමෝම ටියුෂන් ගිහිල්ලා ඒගොල්ලන්ගේ දැනීම වැඩි කරගන්නවා කියලා මම හිතනවා. ඒ නිසා තමයි ටියුෂන් යන එක හොඳ දෙයක් කියලා මම හිතනවා.
ඉතින් ඒ වගේම උපකාරක පන්ති පිළිබඳව තවත් අදහසක් අපිත් සමග ඉදිරිපත් කරනවා දැන් මෙල්බර්න් නුවරින් විමන්සා හෙට්ටිආරච්චි.
අමතර පන්ති කියන්නේ නූතන සමාජයේ සිටින අප සිසුන්ට ඉතා අවශ්‍ය දෙයක් කියලා මම හිතනවා. නමුත් ඒ පිටුපස නරක අංශයක්ද තියෙනවා. අමතර පන්ති වලින් ලැබෙන ප්‍රයෝජන පිළිබඳ කතා කළොත් පාසලේ ඉගෙන ගන්නා දේ නැවත වැඩිදුරටත් ධාරණය කරගන්න පුළුවන්. ඒ වගේම ඉදිරියට කරන දේ ගැන අමතර පන්තියෙන් දැනුම ලබා ගත්තට පස්සේ පාසලේදී ඉගෙන ගන්නකොට වැඩි අවබෝධයක් තියෙනවා. ඉතින් එතකොට පාසලේදී තමන්ගේ ගුරුවරයා සහ ගුරුවරිය එදෙන ක්‍රියාකාරකම් කිරීමට ලේසි වෙනවා. ඉතින් මෙහිදී 8 වසර සහ 9 වසර වලදී පවත්වන ඒ ශිෂ්‍යත්ව විභාග සඳහා වැඩි ලකුණු ගැනීමට අමතර පන්තිවලට යොමු වෙනවා. මොකද ඒ තරංකාරී නිසා. ඉතින් ඒ වගේම VC විභාගයක් ලං වෙනකොට තමාගේ අරමුණු ඉටු කර ගැනීමට තව වැඩි ලකුණු ලබා ගන්නත් අමතර පන්ති ප්‍රයෝජන වෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් වෛද්‍ය පාඨමාලාවක් හැදෑරීමට බලාපොරොත්තු ඇති අය කොහොමාරි තමන්ගේ ආරක්කුණු මට්ටම වැඩි කිරීමට අමතර පන්ති වලට ගොස් බාහිර දැනුමක් ලබා ගන්නවා. හොඳ වගේම අමතර පන්ති නිසා ළමයින්ට ළමයින්ගේ ජීවිතයටත් නරක ලෙස බලපාන්නත් පුළුවන්. අපිට දරුවෝ ලෙස පරිසරය සහ සමාජය සමග ගැටීමේ කාලය අඩු වෙනවා. ඉතින් ඕස්ට්‍රේලියාවේ පාසල් ඉවර වෙන්නේ 3:00 අතර. ඉතින් පාසල් ඇවිල්ලා කාල බීලා ඇඳුම් මාරු කරාට පස්සේ විවේක කාලයක් ගන්න කියලා සූදානම් වෙනකොට අමතර පන්තියට යන්න කාලය ඇවිල්ලා. ඉතින් එතකොට ළමයින්ට තම දෙමව්පියන් සහ පවුලේ සමග ගත කරන කාලය අඩු වෙනවා. ඉතින් ඒ වගේම මානසික පීඩා සහ නිදිමැරීමෙන් මානසිකව සහ භෞතිකව ළමයින් දුර්වල වෙනවා. සමහර දෙමව්පියෝ ප්‍රාථමික පන්තිවල ඉඳන් තමන්ගේ දරුවන්ව අමතර පන්ති සඳහා යොමු කරනවා. එතකොට ඒ නංගිලා මල්ලිලාට ළමා කාලයේ වැලි කැලියේ ගත කිරීමේ අවස්ථාව අහිමි වෙනවා. ඒ වගේම දැන් හැමතිස්සෙම විශේෂ දැනුම පමණක් දිනු කරගන්න හිතුනොත් කුඩා කාලයේ සිට පෞරුෂ සහ චරිත සංවර්ධනය පිළිබඳ හිතන්න කාලයක් නැහැ. ඉතින් ඒ නිසා මන්දරණ මතය තමයි තමන්ගේ දුර්වල විෂයන් වලට පමණක් හෝ පවත්තනෙම ශිෂ්‍යත්ව විභාග සහ වීසි විභාග සඳහා පමණක් අමතර පන්ති වලට යහම ඇති. මොකද හැම දෙයකම සමබරතාවයක් තියෙන්න ඕනේ. අනික නැන්දේ මාමේ මල්ලිය නංගියේ අපිට කවදාවත් ආයේ ළමා කාලයක් එන්නේ නැහැ. ඉතින් අපි දැන්ම වයසේ සිටින නිසා අධ්‍යාපන කටයුතු කරන අතරදී කීතහ චිත්‍රපට බලලා යාළුවන් සමග සෙල්ලම් කරලා ක්‍රීඩා අංගවලට සහභාගී වෙලා අපේ මේ ළමා කාලයේදී උපරිම විනෝදේ ගන්න ඕනේ.
ඉතින් මේ විමන් සතුව පවසපු අදහසත් සමගින් අද විනිවිද සමාප්ත කරන්න අපි මේ සූදානම් වන්නේ. ඔස්ට්‍රේලියාව තුළ පාසල් අධ්‍යාපනය ලැබෙන අපේ දරුවන් අමතර උපකාරක පන්තිවලට සහභාගී කරගත යුතුද, ඔවුන්ට ඒ අවශ්‍යද කියන කාරණය පිළිබඳවයි අද විනිවිද තුළින් අපි අවධානය යොමු කරේ. ඉතින් මේ විශේෂාංගයට ඔබට නැවත සවන් දෙන්නටත් පුළුවන් අපේ වෙබ් අඩවිය ඔස්සේ sbs.com.au/sinhalese වෙබ් අඩවියේ මාසික විශේෂාංග කියන තීරුවෙන්. අපිත් සමඟ කතා බහට එකතු වුණු මෙල්බර්න් නුවර අතිල් ගුණසේකර, මෙල්බර්න් නුවරින් අරුණි හේවා පත්‍රණගේ, සිඩ්නි නුවරින් නිර්මලා ලියනගේ සහ පර්ත් නුවරින් දිනු ඒකනායක, එවගේම සිඩ්නි නුවර මිනලිදුව සහ මෙල්බර්න් නුවරින් විමන් සාදුවටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමඟ අදහස් බෙදාගත්තට. එහෙමනම් අපි නැවතත් මාර්තු මාසේ අවසාන අංගරුවාදාත් විනිවිද තුළින් මේ විදිහටම හමු වෙමු.